ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංග 1 සිට 12 දක්වා 1 සිට 3 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට 4 සිට 12 දක්වා විසර්ජන පනතේ යෝජනා සම්මතයන් 9ක් අනුමත කිරීමට ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමෝ
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 සිට 12 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි 3ක් සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් 9ක් පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Anil Jayanta, you have 18 minutes.
බොහොමත්ම ස්තුතියි. පළමුවෙන්ම ගරු කථානායකතුමනි ආනයන අපනයන පාලනය සම්බන්ධයෙන් 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කරන ලද 2026 අංක 1 2 හා 3 දරන ආනයන අපනයන පාලන රෙගුලාන්සි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා තමයි අද ඉදිරිපත් වෙන්නේ. මෙහිදී රෙගුලාසි 3ක් ඉදිරිපත් වෙනවා. 2026 අංක 1 24.81.2. එහිදී අවධාරණය යොමු කරන්නේ අපේ ආනයනය කිරීමේදී මේ යොදා ගන්න ලබන සංයෝජිත වර්ගීකරණ කේතයන් තවත් විධිමත් කරමින් ආනයන කටයුතු පහසු කිරීමත් රේගු දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පහසු කිරීමත් ඇති කිරීම සඳහා ඒ අනුව විශේෂයෙන් මේ අඩිය පුරවන ලද ටයර් ආනයනය කිරීමේදී සියලුම වර්ගයේ ටයර් එක කේතයක් යටතේ ගෙනල්ලා තිබුණේ. නමුත් සුවිශේෂී තත්වයන් යටතේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම න්‍යායතනයක පාවිච්චි කරන ටයර් ඊට වඩා වෙනස් වෙන නිසා විශේෂ කේත අංකයක් එතන සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම රෙගුලාසි අංක 24.82.8 අංක 2 රෙගුලාසි පනතේදී භාණ්ඩ වර්ග කීපයක් අර අණු සංකේතවලට වර්ගීකරණය කිරීමත් ඒ භාණ්ඩ වර්ග අතරේ ආනයන බලපත්‍ර ලබා ගැනීම අවශ්‍යතාවයක් තිබුණු දේවල් පිළිබඳව ගැටලු ටිකක් निराකරණය කරනවා. එහිදී විශේෂයෙන් මේ ගම්මිරිස් සහ ආයුර්වේද නිෂ්පාදන වලට යොදා ගන්න තිප්පිලි දෙකම එකම කේතයක් යටතේ ගෙනල්ලා තිබුණා. ඒ වෙනස් කරලා ඒ තිප්පිලි ආයුර්වේද නිෂ්පාදනය සඳහා යොදා ගන්න දේවල් ඒ ආනයන ඒ පාලන සීමාව ඉවත් කරලා ආනයනය කරන ඉඩ ලබා දෙන අතරදී අනෙකුත් භාණ්ඩ ලුණු සහ මුද්‍රණ යන්ත්‍ර වලට ඒ නිසි පරිදි කේතාංක ලබා දීලා ආනයනය කිරීමේ කටයුත්ත යොදා ගන්නවා. ඒ වගේම අංක 3 විදියට තියෙන්නේ 24.82 ඇලේරක් අංක 12 සහල් ආනයන බලපත්‍ර සහල් ආනයනයේ තහනම් කරලා තියෙන නමුත් නිශ්චිත අවශ්‍යතාවයකදී මේ නිශ්චිත සහල් ප්‍රමාණයක් ආනයනය කර ගැනීමට ආනයනය කිරීමේ කාල පරිච්ඡේදයත් ඒවා ලංකාවට ළඟා විය යුතු කාල පරිච්ඡේදයත් ඇතුළත් කරන රෙගුලාසි ටිකක් තියෙන්නේ. ඒ කාරණා තමයි මෙතෙන්දී අද අනුමත කරගන්න යෝජනා කරන්නේ. ඊට අමතරව විශේෂයෙන් අපි ටිකක් කතා කළ යුතු වනවා මේ ආනයන අපනයන පාලනය ගැට ගැහෙනවා විශේෂයෙන් අපේ රේගු දෙපාර්තමේන්තුවත් එක්කලා. ඒ වගේම ඒ ආනයන කාර්යයන් වලදී පරිපාලනය පහසු කරගන්නකොට මේ කේත යොදා ගැනීම ජාත්‍යන්තර මට්ටමේ කේත තියෙනවා. ඒවට උප කේත ඉදිරිපත් කිරීම ලංකාවේ අවශ්‍යතාවය අනුව අපි කටයුතු කරනවා. ප්‍රධාන වශයෙන් මේ අපි HS codes කියලා හඳුන්වන harmonized system codes දැන් විධිමත් ක්‍රමවත් වේවා අපේ ආදායම් අපේ බදු අය කරගැනීමේ පහසුවත් පරිපාලන පහසුවත් වැඩි වෙන විදිහට ඒවා සංශෝධනය කරමින් තියෙනවා. ඒ අනුව ඊට අමතරව අපිට පුළුවන්කම ලැබෙනවා මේ රේගු බදු තක්සේරු කර ගැනීම රේගු බදු අය කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා මෙතෙන්දී. ඒ වගේම රෙගුලාසි වල අනුකූලතාවය මේ ආනයනය කරනකොට අපි ගොඩක් විවේචන වෙනවා ඒ පිටපාරෙන් ආනයනය වෙනවා ඒ බදු අය කරගන්නේ නැහැ නිසා මේ ක්‍රමවේද හරහා වඩාත් අපිට රේගු කටයුතු වලදී රෙගුලාසි වල අනුකූලතාවය වැඩි කරගන්න පුළුවන් වෙනවා. වගේම භාණ්ඩ ආනයනයේදී සිදුවෙන අවදානම් අපිට කළමනාකරණය කරලා අවදානම් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි තාක්ෂණයේ කැඳවීමත් මේ අනුව බලාපොරොත්තු වෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ දැන් සති කිහිපයකට උඩදී මේ තාක්ෂණයේ කැඳවීම වැඩි දියුණු කරන්න පද්ධති තුනක් ඉදිරිපත් කරා. එකක් තමයි කාගෝ ෆ්ලෝ සිස්ටම් කියන එක. එතෙන්දී සිදු කරන්නේ මේ කන්ටේනර්ස් එනකොට සමහර අවස්ථාවලදී චෝදනා කරන මේ කන්ටේනර්ස් පරීක්ෂාවලට ගන්නකොට යම් මුදල් ගෙවීම් කරමින් පසුව එන ඒවා ඉස්සරහට අරගෙන කාල පමාවන් කරනවා. මේ වගේ ගැටලු නිර්මාණය වෙනවා කියලා දැන් ඒක සම්පූර්ණයෙන්ම ඉවත් වෙන විදිහේ ස්වයංක්‍රීයව මේ කාගෝ ෆ්ලෝ සිස්ටම් එක මැනේජ් කරන නිසා එන දින වකවානුව අනුව කාලයට අනුව තමයි කන්ටේනර් පරීක්ෂණ තත්වයට දියත් කරනු ලබන්නේ. ඒ වගේම ඔබට මතක ඇති අපේ ආණ්ඩුවේ මූලිකයෙන් විපක්ෂයෙන් චෝදනාවක් ගෙනාවා මේ කන්ටේනර් 323ක් පිළිබඳවත් මේවල වැරදි භාණ්ඩ ගෙනල්ලා තියෙනවා දේශපාලනයේ සම්බන්ධ වෙලා මේ දූෂණය කරයි කියලා. නමුත් අපි තා පැහැදිලිව කිව්වා කිසිදු ආකාරයකට දේශපාලන යාන්ත්‍රණය එවැනි ඉතයකට සම්බන්ධ වෙලත් නැහැ. මොනවා හෝ අකටයුත්තක් ගැටලුවක් සිද්ධ වෙලා තියෙනවා නිසි පරිදි පරීක්ෂණ කරලා ඉදිරියට යන්නයි කියලා පරීක්ෂණ කළා. ඒ වගේම තේරීම්කාරක සභාවක් ඉදිරිපත් කරා. දැන් එතාමත් වැදගත් වෙනවා ඒ තත්ත්වෙට එනකොට එහෙම විධිමත්ව ඔප්පු කරගැති කිසිදු සාක්ෂියක් ඇවිල්ලා නැහැ. එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරලා ඒවා සාකච්ඡා කරන්නයි කියන එක තමයි යෝජනා කරන්නේ. අපේ අරමුණ වන්නේ වඩාත් විධිමත් විදිහට මේවා කාර්යක්ෂම කරගන්න. ඒක තමයි කාගෝ ෆ්ලෝ සිස්ටම් එකනුත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතාම කෙටි කාලයක් ඇතුළත වේගවත්ව අපේ සහය ඒ ආයතන වලට ලබා දෙනවා. ඒ වගේම මේක දෙවෙනි කොටස තිබුණා e-recovery vessel service charges. ඒ කියන්නේ බහණ්ඩ ආනයනය කරලා රේගුවේ නිදාස් කරගන්න යනකොට ගෙවි යුතු විවිධ ගාස්තු පුංචි පුංචි ගාස්තු නැ ගාස්තු වර්ග ගොඩක් තියෙනවා. ඒවා ගෙවා ගන්න කාල වේලාව වැඩිපුර යනවා. ස්ථාන ගණනාවකට යන සිද්ධ වෙනවා. දැන් මේ සම්පූර්ණ තත්ත්වය අයින් කරලා සියලුම ඒ කාගෝ සම්බන්ධින vessels management සම්බන්ධින ගෙවීම් එකම ස්ථානයකදී ගෙවීමේ පහසුව අපි සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම රෙමිටන්ස් පෝර්ටල් එකක් හදලා දීලා තියෙනවා. තව දුරටත් ආනයනය කරනකොට ප්‍රශ්නයක් පැනනගල තිබුණා අතීතයේදී ආනයනය කරන ප්‍රමාණයට අපි ඩොලර් මිලියන 100ක් ආනයනය කරනවා නම් ඇත්තම ඩොලර් මිලියන 100ක් එළියට යනවාද? කොහෙන්ද යන්නේ? මොන ක්ෂේත්‍රවලට යන්නේ? කොහෙන්ද හොයාගත්තේ? මේ කියන කරුණු කාරණා එකකටක සංසන්දනය කරගැනීමේ නොහැකියාවේ ගැටළු ගණනාවක් තිබුණා. එයත් අයින් කරලා දැන් ඒ අදාළ ආයතනත් එක්ක ඒ තොරතුරු හොමාරු කරගැනීම නීතිමය බාධාවන් තියෙනවා නම් ඒ කටයුතුත් අපි පහසු කරලා දීලා තියෙනවා. ඒ වගේම සඳහන් කරන්න කැමති මේ වෙනකොට අපි ලබාගත් ආර්ථික ස්ථාවරත්වයට ඒ ස්ථාවරත්වයෙන් ඉදිරියට යනකොට රේගු දෙපාර්තමේන්තුවේ මේ ආනයන අපනයනයට සම්බන්ධ බදු එකතු කර ගැනීමත් මේ වෙනකොටත් පසුගිය මාස 4 මාළඟ දත්ත තියෙනවා. 2026 මැයි 18 වෙන විට රේගු දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය 2026 සමස්ත වර්ෂයටම තිබුණේ රුපියල් බිලියන 226.1ක්. 26 මැයි 18 වෙනිදා වෙනකොට බිලියන 1026.5ක්, කියන්නේ සමස්ත ආගෙන්සියට 46.2ක් අය කරගෙන තියෙනවා. ඉලක්කයක් විදිහට ගත්තාම මේ මැයි 18 වෙනිදා තියෙන ඉලක්කය 120%කින් අත්පත් කරගත්තු ප්‍රගතියක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවක් විදිහට මේ ඉදිරිපත් කරන ලද රෙගුලාසි වලින් රේගු කටයුතු ආනයන අපනයන කටයුතු පහසු කිරීම කාර්යක්ෂම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ පහුගිය දවස්වල මේ විවාදයට තුදුණු කාරණා අතරදී අපි ඊයේත් විවාද කළා 2025 වර්ෂයේදී ආර්ථික ප්‍රගතිය. හැබැයි නිරන්තරයෙන්ම ඒ ප්‍රගතිය හෝ අත්පත් කරගත්තු ආර්ථික දර්ශකවල තියෙන ගැටලු හෝ සාකච්ඡා කරනවා වෙනුවට සමාජයේ මේ මොහොත වෙනකොට විදේශ විනිමය අනුපාතය ඉහළ යාම ඉලක්ක කරගෙන එය කේන්ද්‍ර කරගෙන සියලුම දේවල් ඒ හරහා තර්ක ගොනු කරගෙන වාද විවාද කරමින් ආර්ථික අර්බුදයකට යන තත්වය හුවා දක්වමින් කටයුතු කරන තත්වයක් තියෙනවා. මම කරුණු කාරණා කීපයක් ඉදිරිපත් කරන්නම්. එයින් ප්‍රධානම එකක් තමයි මේ විදේශ විනිමය අනුපාතය ඉහළ යාම සමස්ත ආර්ථික අර්බුදයක් විදිහට පෙන්වීම උත්සාහ කිරීම. විදේශ විනිමය අනුපාතය කියන්නේ ආර්ථිකයක් ඇතුලේ එක් දර්ශකයක් පමණයි. සාල් දර්ශක ගණනාවක් තියෙනවා. ඒ සියලුම දර්ශකවල තියෙන අපේ සුබ දිශාවක්. මේ නිශ්චිත දර්ශකයේදී පවා අපි නිසි පරිදි ඒ විදේශ විනිමය පාලනය කරලා සංචිත ගොඩනගාගෙන ආර්ථික කටයුතු සිද්ධ කරමින් ආවා. මේ ඉහළ යාමටත් බලපාපු හේතු මම පසුව පැහැදිලි කරන්නම්. එය රට ඇතුළෙන් අපිගත්තු තීන්දුව తీරන නිසා නෙමෙයි, බාහිර සාධක නිසා. ඒ වගේම විපක්ෂයෙන් උසහායන් දරුවා මේ සංසන්දනය කරන්න 2022 දීත් විදේශ විනිමය අනුපාතය 370ට ඒ වගේ ප්‍රමාණයකට ගියා. තව ටිකයි යන්න තියෙන්නේ. දැනට අපි පිළිගන්නවා මේක විදේශ විනිමය අනුපාතයේ යම් ප්‍රමාණයකට ඉහළට යමින් තියෙනවා. එතකොට අර න්‍යායක් වගේ කියන්න උත්සාහ කරා 370ට ආවට පස්සේ 2022 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලෙත් 370 තිබුණේ. ඔන්න ආර්ථිකයේ බිඳ වැටෙනවා, ඔන්න බිඳ වැටීමේ ලකුණු ආණ්ඩුව වැටෙනවා. ඒ නිසා ආණ්ඩුව ගෙදර යන ලෑස්ති වෙන්න අපි විපක්ෂයේ ආණ්ඩුව බාර ගන්නා වගේ අදහසක්. ඉතලා තේරුම් ගන්න, ඔබේ ඒ සිහිනේ ඔබේ ඒ තර්කනේ ඉදිරිපත් කරාට කමක් නැහැ. හැබැයි හොඳට විශ්ලේෂණය කරලා බලන්න 2022 දී ඩොලරේ 370ට ගිය නිසා හෝ විදේශ විනිමය අනුපාතයේ පාලනය කරගන්න බැරි වීම නිසා ආණ්ඩුව බිඳ වැටුණා නෙමෙයි. ආර්ථිකමය වශයෙන් ආණ්ඩුව ආර්ථිකමය වශයෙන් සියල්ල බිඳ වැටලා වැරදි තීන්දුව අරගෙන රජයේ මූල්‍ය කරමනාකරණය සිදු නොකරපු නිසා තමයි මේ බිඳ වැටීම සිද්ධ වෙන්නේ. කියන්නේ වැරදි ප්‍රතිපත්ති, වැරදි කළමනාකරණය ආර්ථිකයේ බිඳ වැටලා, ඒ වගේම ආර්ථිකයේ ඉර කරලා ආනයන සියල්ල තහනම් කරලා ණය ගෙවන්නේ නැතිව සංචිත ප්‍රමාණයේ රැක කිසි දෙයක් කරන්නට ඉතුරු කරගෙන ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට ඉහළට යන විදේශ විනිමය අනුපාතයේ ඒ ඉහළට යෑමේ නිර්මාණය කරන අර්බුදේ නැවත කරගිලා ආර්ථික අර්බුදේ චක්‍රයක් විදිහට ඒගොල්ලෝ හිර වෙලා තිබිච්ච එකක් අපිට පෙන්눔 කරන්න උත්සාහ කරනවා. දැන් මේ විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගියාට පස්සේ ආර්ථික අර්බුදයක් එනවාද කියලා නෑ. මේ අවස්ථාවේදී විශේෂයෙන් අවධානය කරන්න ඕනේ විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගිය තත්වයකදී ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙන්න විශේෂයෙන් බලපාන කාරණා සැලකිලිට භාජනය කළොත් එකක් අපිට ගන්න පුළුවන්. කොච්චර දුරට අපේ රට ඇතුලේ තියෙන ඒ ආර්ථික ස්ථාවරත්වයේ වැදගත්ද කියන කාරණේ. ඒක තමයි අපි ඊයේ විවාද කළේ 2025 වර්ෂයේදී අත්පත් කරගත්තු මූල්‍ය ස්ථාවරත්වයේ, ආණ්ඩුවේ ආදායම එකතු කිරීමේ ස්ථාවරත්වයේ අතිරික්ත ධනය. ඒ නිසාම තමයි අපිට විශේෂ සහන ලබා දෙන්නත් පුළුවන්. කිසිදු ආකාරයකට මෙතෙන්දී තර්කණයක් හෝ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ නැහැ. විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගියයි කියලා ආර්ථික පල්ලෑට යනවා කියලා. ඒ විදේශ විනිමය ඉහළ යෑම අපි කළමනාකරණය කරගන්න වෙනවා. ඒ වගේම ඉහළ යෑමේ පහළ යෑමේ ප්‍රතිඵල වාසි අවාසි විවිධ තත්ත්වයන් තියෙනවා. අපිට කරුණු කාරණා ගණනාවක් සිද්ධ කරන්න තියෙනවා. අත්පත් කරගත්තු මූල්‍ය ස්ථාවරත්වයත් ඒ වැඩිපුරත් ඉදිරියට යන්නේ. ඒ වගේම ඒට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා ගැනීමේදී මේ වර්ෂය ඇතුළතදී අපනයනවලට අමතරව විදේශ ප්‍රේෂණවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදා අපි බෝධුරට බලාපොරොත්තු වෙනවා. ඒ විධායක සභා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 800 අපිට ලබා දෙවි කියලා, ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළතදී ඩොලර් මිලියන 480ක් දක්වා අපිට ලබා ගැනීමේ ඉඩකඩ තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත්, ඒ අනුසාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත්. ඒ තත්ත්වයේදී අපිට කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ මේ කළමනාකරණය කරගන්න. නමුත් අපි දන්නවා විදේශ විනිමය අනුපාතයක් එකවර දවසින් දෙකෙන් මේ විදියට උච්චාවචනය වෙනකොට පාලනය කරගන්න බැරි වෙන ඉහළ පහළ වෙන. මොකට හේතුව? මේ හුදෙක් අනවශ්‍ය නීතියක් රීතියක් දාලා පාලනය කිරීමෙන් ආර්ථිකය හැකලවීමක් සිද්ධ වෙනවා. අපේ ක්‍රියාමාර්ගයේ ආර්ථිකය හකුලවලා නවත්තලා උත්තර හොයන එක නෙමෙයි, ක්‍රියාත්මක වෙන ආර්ථිකය ඇතුළේ මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙම ආර්ථිකය හකුලවලා උත්තර හොයන්න ගියොත් මේ අර්බුදයකට යනවා. සමහර රටවල එහෙම අර්බුදයට ගිහින් තියෙනවා. මේක අපි ආර්ථික විද්‍යාවේ කියනවා ස්ටැග්ෆ්ලේෂන් කියලා. කියන්නේ ආර්ථික ස්ටැග්නේෂන් එකක්, එකතන නවතිනවා, පල් වෙනවා. එතකොට උද්දමනය ඉහළ යනවා. එතකොට මේ තත්ත්වය සැලකිලිට භාජනය කළා. තාම ස්ටැග්ෆ්ලේෂන් ස්ටග්නේෂන් එකක් නෑ, ආර්ථිකය එකතන හිර වෙලා නෑ, දුවනවා. ඒ නිසා තමයි අපි සියලු ඒ උපාය මාර්ග ගන්නෙ ආර්ථිකයේ දුවවමින් නවත්තලා නෙමෙයි. ඒ වගේම උද්දමනේ අපි ඒක පාලනය කරලා තියෙනවා. උද්දමනේට යම් භාණ්ඩ මිල ගණන් වැඩි වෙනකොට අපි පිළිගන්නවා. විදේශ විනිමය අනුපාතය වෙනකොට ආනයන භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. යම් තෙරපුමක් එනවා. මේ වැදගත්කම වෙන්නේ ඒ තෙරපුම උද්දමනේ පාලනය කරන්න පුළුවන්ද කියලා. ඔව්, ඒක පාලනය කරන්න පුළුවන්. දැනටමත් පාලනය කරලා තියෙනවා අපේ විචල්්‍ය උද්දමන පාලනය කිරීමේ ඒ රාමුව ඇතුලේ තමයි තාමත් තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඒ පාලනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ විදේශ විනිමය අප්‍රමාණ වීම මේ ආසියාවේ සංසන්දනය කරමින් අඩු වැඩිවීම පිළිබඳව කතා කළා. මම පෙන්නුම් කරන්න හදන්නේ මෙය අපිට බාහිරින් තිබෙච්ච සාධකයක් කියන එක සහ අපේ ආර්ථික ස්ථාවරෝ තියෙනවා කියන එක. ඒ වගේම විදේශ විනිමය අනුපාතය මේ බාහිර හේතුවක් නිසා මේක අභ්‍යන්තර හේතුවක් නිසා නෙමෙයි බාහිර හේතුවක් නිසා අවප්‍රමාණ වීම ආර්ථික වර්ධනයට හෝ ආර්ථිකයේ කඩාවැටීමට බලපාන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණ දෙක තමයි ඉන්දියාව සහ ඉන්දුනීසියාව. ඉන්දියාවේ ඉතිහාසයේ වැඩිම මුදල තමුන්ගේ දේශීය මුදල අවප්‍රමාණ වෙලා තියෙන්නේ. ඒක තමයි ඉතිහාසගත වාර්තාගත අඩුම මට්ටමට වැටලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ රුපියල වැඩිම අවප්‍රමාණ වීම දැන් වාර්තා වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය 6.5% පවත්වාගෙන තියෙනවා. ඉන්දුනීසියාව ඔවුන්ගේ රටේ දේශීය මුදල ඉතිහාසයේ වැඩිම ආකාරයට අවප්‍රමාණ වෙලා තියෙනවා. හැබැයි 7% ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ කරුණ වලින් පෙන්눔 කරන්නේ අපිට ආර්ථිකයට පිටින් තියෙන සාධකයක් නිසා විදේශ විනිමය ක්‍රියාත්මක වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ කියන කාරණය. ඒ නිසා කිසිදු ආකාරයකින් මේ ආර්ථික අර්බුදයකට ගමන් කරන්නේ නැහැ. ඒ වගේම අපිට වැදගත් වෙනවා අපි කොච්චර දුර රට ඇතුලේ රාජ්‍ය ණය කළමනාකරණය කරලාද කියලා. විද චෝදනා ඉදිරිපත් කරාට ණය වැඩි කරලා මෙහෙම ප්‍රශ්න එනවා කියලා. ඒ ණය තිරසර භාවය අපි අත්පත් කරගෙන තියෙනවා. තිරසර භාවයේ සැලැස්ම 2026 දීම අපි අත්පත් කරගන්නවා 2032 ඉලක්කය. ඒ වගේම එක ක්‍රමිකව අපි අඩු කරගන්නවා. ඇත්තටම රටක් පාලනය කරනකොට ණය ලබා ගන්න පුළුවන් නම් ගැටලුවක් නැතුව තිරසරව එක තමයි වඩාත් හොඳ. නැතුව ණය ලබා ගන්න එක සමාජගත කරලා තියෙනවා වැරදි වැඩක් ණය වැඩි වෙනකොට ආර්ථික බිඳ වැටෙනවා කියලා. ඒ කලින් ආණ්ඩු ණය ලබාගෙන ඒව අවභාවිත කරලා ඒවල ප්‍රතිඵල ආපු නැති නිසා ණය ප්‍රශ්නයක් වුණා. ණය ව්‍යසනයක් වුණා. ණය අවභාවිත වුණා. ඒ නිසාම සමාජයේ මතයක් ඇදුවා ආණ්ඩුව ණය ගන්නවා නම් වැරදි, ණය ගත්තොත් ආර්ථිකය කළමනාකරණය කිරීම වැරදි කියලා සම්පූර්ණ වැරදි අදහසක්. ණය ගැනීම, ණය කළමනාකරණය කිරීම, ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවසරය ලබා ගැනීම, ඒ අනුව තිරසර විදිහට ණය ගමන් කරනවා නම් තමයි ආර්ථිකයක් විසා හරියට හැසිරෙන්නේ. හොඳම උදාහරණේ ලෝකේ දියුණු රටක් විදිහට අපි කවුරුත් පිළිගන්නවා ජපානේ. ජපානයේ තමයි ලෝකේ ණය ප්‍රතිශතයේ දළදේශීය නිෂ්පාදිතයෙන් වැඩිම ප්‍රතිශතයේ 254යි. එහෙනම් ඒ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ණය නිසා. වෙන වෙන ප්‍රශ්න එන්න පුළුවන්. ණය ගැනීම නිසා ආර්ථික ප්‍රශ්න හුදෙක්ව තනිවම අර්බුදයට ගිහින් නැහැ. ඒ කියන්නේ ණය හරියට කළමනා නොකරේ කිරීම. මේ කලින් ආණ්ඩුව එක නොකර හරියට කළමනාකරණය කරේ නැහැයි කියලා අපිට චෝදනා කරන්න එපා. ණය ප්‍රමාණය ඉහළ පහළ යෑම. මේ ණය ප්‍රමාණය ඉහළ පහළ යෑම ණය ගැනීම සිද්ධ කරන්නේ යම් වැඩපිළිවෙලක් අනුව උපාය මාර්ගිකව කළමනාකරණය කරලා. ඊට පස්සේ 2035 පසු අපිට පුළුවන් අපි තවත් ණය අරගෙන මේ රට දියුණු කරනවා. දැනට අපි ගමන් කරන්නේ මෙන්න මේ තිරසර පාලන ව්‍යුහයේ ඇතුලේ.
ඒ වගේම
ව්‍යාපාරික අවිනිශ්චිතතාවයේ අපි අයින් කරලා ගොඩනැගීමක් කරලා තියෙනවා. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න ඒ නිසා කිසිදු ආකාරයකට මේ ගැටලුවක් වෙන්නේ නැහැ. මම තව පුංචි වෙලාවක් යොදා ගන්නවා මේ වාහන ආනයනයේ. මේ මොහොතේදී අපි යම් තීන්දුවක් ගත්ත වාහන ආනයනයේදී පුද්ගලික වාහන ආනයනය කිරීම පොඩ්ඩක් කල් දමා ගන්න කියලා. එය කෙටි එක උත්තරයක්. තව උත්තර ගණනාවක් මේක ඇස්සේ තියෙනවා. අපි පියවරෙන් පියවර ක්‍රමිකව තොරතුරු අධ්‍යයනය කරමින් එතෙන්ට එන්නේ. එතෙන්දී ඉදිරිපත් කරපු තර්කයක් තමයි හරියට මේ තීන්දුව ගත්තු මැයි මාසේ 15 සෙනිදා වාහන 4000ක් ගෙන්නුවා. ඒකෙන් 3500ක් එක සමාගමක්, තව 500ක් තව සමාගමක් ගෙනාලා මේ තොරතුරු එළියට ගිහිලා හොරකමක් වංචාවක් කරයි කියලා සම්පූර්ණ මිත්‍යාවක් වැරදි තොරතුරක් සමාජගත කළා. එක එක කණ්ඩායමකට එකතු වෙලා වැඩේ කරන්න පුළුවන්. මම තොරතුරු ඉදිරිපත් කළා මැයි මාසේ 15 වෙනිදා ලංකාවට ආවේ වාහන 1782යි. ඒ 1782 ඇතුලේ තනිතනි ඒකක ගත්තාම වාහනේ 2-3 අය තියෙන්නේ. වාහන 150ක් 147ක් ආයතනය කරපු අය ඉන්නවා. ඒවත් මෝටර්සයිකල්. ඒ නිසා මේක ඇතුලේ ඒ කියන්නේ වැරදි චිත්‍රයක් මවන්න හැදුවා. මම ඔබට ඉදිරිපත් කරන්නම් ගරු කතානායකතුමනි. මැයි 18 වෙනිදා දැන් 15 වෙනිදා වාහන 1782යි. 18 වෙනිදා ඒ කියන්නේ බදු වැඩි වුණාම ඒ කියන්නේ දැන් මේ බදු පණවලා තියෙනවා. ඒ 9429ක් වාහන ගෙනල්ලා තියෙනවා. එතකොට කිසිදු ආකාරයක මේ තොරතුරු එළියට ගිහිල්ලා මේ ගැටලුවක් නිර්මාණය වෙලා නැහැ. හැබැයි විපක්ෂය විසින් හෝ සමාජය විසින් ඇති කරන මේ බිය නිසා, ස්පෙකියුලේෂන් නිසා, සමපේක්ෂණ නිසා මිනිස්සු බය වෙනවා. මේක නවත්තයි. ඒ නිසා මේ බාධකයක් වෙලා. ඉතින් කිසිදු ආකාරයකට නැවතීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ ආකාරයට ගමන් කරන්නේ. ඒ වගේම නීතිය
ඔබතුමාගේ පොයින්ට් එක ගරු රවි කරනවා. ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
මම එක ඉල්ලීමක් කරනවා සමස්ත රටේ ජනතාව
වෙනුවෙන්.
ඒ ඔබතුමා කියන එක පිළිගන්නවා වගේම
ගරු මන්ත්‍රීතුමා මේ සභාවේ
ඔව් අපි කියවේ දැන් ඇත්තටම ඔව් ගරු කතානායකතුමනි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න සෝෂල් මීඩියා වල කිය කිය යනකොට ඉන්වෙස්ටිගේෂන් කරන්නොත් එන්නේ ඔක්කොම වැඩ පැත්තක තියලා ඉන්වෙස්ටිගේෂන් කර කර ඉන්න. මම කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න නම් දැන් මම මෙතන ඉදිරිපත් කරන්නේ ඊටාම පැහැදිලිව එදා ආනයනය කරලා තියෙන වාහන 1782 නම් කවුරු හරි කෙනෙක් චෝදනාවක් කරනවා නම් 4000ක් ආනයනය කරයි කියලා ඒ කරුණ ඉදිරිපත් කරන්න. එහෙම නැතුව ඒකට ඉන්වෙස්ටිගේට් කරන්න මතු පිටේම ප්‍රීමා ෆේස් එවිඩන්ස් එකක් නැහැනේ. මොකක්ද මේ කියන කාරණා? මට තේරෙන්නේ නැහැ. ඒ කරුණ ඉදිරිපත් කරන්න අපි ඒ අනුව කටයුතු කරනවා. මේ දත්ත අපි සතුව තියෙනවා. මේ බැංකු 2015 වෙනිදා කොච්චර බැංකු ප්‍රමාණයක් මේ සඳහා ආනයනය කරලා තියෙනවද? පුද්ගලික සහ රාජ්‍ය බැංකු 13ක්, ඒ වගේම 18 වෙනිදා වෙනකොට මේ බදු ගෙවන තත්ත්වයේදී, වැඩිපුර ගෙවන තත්ත්වයේදී බැංකු 16ක් මේ LC විවෘත කරලා තියෙනවා. ඒ වගේම අපි කිව්වේ මේකයි ඔබ විශ්වාසය ඇති කරගන්න ආණ්ඩුව හරියට මේ කාරණේ පාලනය කරනවා. මේක ක්‍රමිකව මම එක දත්ත කීපයක් වමනක් ඉදිරිපත් කරන්නම්. මැයි 15 වෙනිදා වෙනකොට මේ අත කරපු අනවශ්‍ය බිය නිසා, මේ බය නිසා තහනම් කරයි කියලා මිනිස්සු ආනයනය කරනවා. ඒකට වැඩිපුර බදු ගෙවන්න සිද්ධ වෙවි. වෙළඳපළේ අවස්ථාවාදී හැසිරීම නිසා ඔබට පහඩු ලබන්න සිද්ධ වෙවි. ව්‍යාපාරිකෝ වැඩිපුර මිල ඉල්ලලා ඒවට අහු වෙන්න එපා. ඔබ හොඳට බලන්න මේ හැසිරීම ඇතුලේ මේක එකපාර පාලනය වෙන්නේ යම් දින වකවානු ගානක් යනවා. ගරු කතානායකතුමනි මට තව විනාඩියක් අපේ ගන්න පුළුවන්ද? ඔව් විනාඩියක් දෙකක් මම ගන්න. ගරු කතානායකතුමනි 15 වෙනිදා මේ අර කට් ඔෆ් ඩේට් එක වෙන දවසේදී වෙලාවේදී ආනයනය සඳහා LC විවෘත කරලා තිබුණේ ඩොලර් මිලියන 23.71. ඒ බයත් අර හදලා තිබිච්ච බය අපි තීන්දුවක් ගන්නවා. හැබැයි තීන්දුව ගත්තත් 18 වෙනිදා මැයි 18 වෙනිදාත් 17.9ක් ඊට වඩා අඩු වෙනවා. යම් පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. මේ පාලනය ක්‍රමිකව සිද්ධ වෙන්නේ 19 වෙනිදා පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. එළියට අපිට වැදගත් වෙන්නේ එළියට යන ඩොලර් ප්‍රමාණය. ඒක 100%ක් නැවැත්වීම නෙමෙයි. 19 වෙනිදා ඩොලර් මිලියන 14.98ක්. අපි බලමු 2021 මේ ආදි වශයෙන් මේ යම් කොටසක් මේ විදේශ විනිමය කියන කාරණයේ සුවන් ක්‍රියව වෙළඳපළ බලවේග විසින් ඉල්ලුම සැප විසින් පාලනය කරනවා. ආණ්ඩුව විසින් ප්‍රතිපත්ති මේ තීන්දුව අරගන්නවා. අපි බොහෝ දුරට මේ එක තීන්දුවක් සමහරට අපි ලබන සතියේ තව තීන්දුවක් ඉදිරිපත් කරાવી ආණ්ඩුව පැත්තෙන් ඒ වගේම මහ බැංකුව මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ට තව ගණන් එකන ටූල්ස් උපක්‍රම ගණනාවක් තියෙනවා. ඒවා එකින් එක තමයි අපි ඉදිරිපත් කරන්නේ ආර්ථිකයට කිසිදු ආකාරයක හානියක් වෙන්නේ නැතුව. එක උදාහරණයක් මම කියන්නම්. තව මේ මෙවැනි විදියට බිඳ වැටෙනවා නම් විදේශ විනිමය නිසා කොටස් වෙළඳපළේ ඉන්න විදේශීය ආයෝජකයෝ පැනලා යන්නට ඕනේ. සමහර අවස්ථාවලදී විකිණීම් මිලදී ගැනීම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රුපියල අවප්‍රමාණ වෙනකොට විදේශිකයාගේ ඒ කොටස් වෙළඳපළේ උපයන ආදායම පල්ලෙහාට යනවා. හැබැයි ඔබට මම කියන්නම් ඊයේ 20 වෙනිදා කොටස් වෙළඳපළේ විදේශිකයන්ගේ මිලදී ගැනීම රුපියල් මිලියන 38කින් වැඩිලා ශුද්ධ මිලදී ගැනීම වැඩි වෙනවා. මිලදී ගැනීම මිලියන 77යි, විකිණීම් මිලියන 39යි. මොකක්ද ඒකෙන් කියන්නේ? ඔවුන්ට දරන්න පුළුවන් සංඥාවක් දෙනවා. ඔවුන් මේ විනිමය අවප්‍රමාණ වෙනකොට ඔවුන්ගේ ආයෝජනයට අහිමි වෙන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් ආයෝජනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් කියන සංඥාව තමයි මේකෙන් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා කිසිදු ආකාරයකට කලබල වෙලා මේ පැනික් වෙලා තීරණ ගන්න යන්න එපා කියන කාරණයට හොඳම උදාහරණයක් මේ කොටස් වෙළඳපළේ තියෙන්නේ. ඊටම වැදගත් වෙන්නේ මේ මොහොතේදී මේ ස්ථාවරත්වයේ රැකීම සඳහා අපේ විදේශ අංශයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ ස්ථාවරත්වය පවත්වාගෙන යනවා. 2025 දී මේ ස්ථාවරත්වය බිලියන 1.73333ක් අපි අත්පත් කරගත්තා. පළවෙනි මාස 4 දී ක්‍රමිකව ධනාගයක් පවත්වාගත්තා. ඔව් අපි පිළිගන්නවා මේ තියෙන තත්වයේදී ජංගම ගිණුමේ යම් ඍණ ශේෂයක් ඉදිරි මාස කීපය තුළදී ලැබෙන්න පුළුවන් වෙයි. නමුත් අපි වර්ෂයේ කළමනා කරගෙන යනවා. කිසිදු ආකාරයක ගෙවුම් ශේෂ අර්බුදයකට මේ යන්නේ නැහැ. ආර්ථික අර්බුදයකට යන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේදී පුරවැසියාගේ කාර්යභාරය මේ ඔබ හදාගත් ආණ්ඩුවේ කාර්යභාරය සමස්ත ආර්ථික ස්ථාවර කරලා ඉදිරියට යන ගමනකදී සාමූහිකව තීන්දුව తీරන ගැනීම, නිවැරදි තොරතුරු මත තීන්දුව తీරන ගැනීම, සහයෝගය ලබා දීම මිසක් නොමග ගිහින් අනවශ්‍ය ආකාරයේ කලබලකාරී තත්වයක් රට ඇතුලේ නිර්මාණය කිරීම නොවේ කියන කාරණය. ඒ නිසා මේවැනි අර්බුදයකදී විශේෂයෙන්ම අපි හිතන්න අපිට පාලනය කරන්න බැරි තත්වයකදී කරු කතානායකමනි අර්බුදයක් ඇවිල්ලා තියෙන රටක් විදිහට අපි තීන්දුව ගන්න ඕනේ කොහොමද? සාමූහිකව අපිට විදේශ විනිමය පාලනය කරන්න ඕන නම් ඒක ප්‍රමුඛතාවගත කරගන්න වෙනවා. එවැනි තත්වයකදී ඒ තීන්දුව తీරන තොරතුරු ඉදිරිපත් කරද්දී ඒවට සහයෝගය දෙනවා වෙනුවට තම තමන්ට හිතු මතේ විවිධ දේවල් කිවීමත් මේ කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමත් මම හිතන්නේ රටක් වශයෙන් ගත්තාම මම හිතන්නේ ඊටාත්ම වැරදි තීන්දුවක්. මේ මොන ආකාරයේ අභියෝගාවක් දේශීයව විදේශීය මොන අභියෝගාවක් අපිට නොසැලී ඉදිරියට යන්න පුළුවන් මට්ටමට අපි ආර්ථිකය සවිමත් කරලා තියෙනවා, තාක්ෂණය කැඳවලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම කණ්ඩායම් මේ වෙනුවෙන් මැදිහත්වමින් වැඩ කටයුතු කරනවා. ඒ නිසා නියත වශයෙන්ම මේ අභියෝගයත් අපි කෙටි කාලයකදී ජයග්‍රහණය කරමින් අපේ ඒ ගමන් මාර්ගයට ස්ථාවරත්වයෙන් ඔබට අරංගිලා සංවර්ධන ගමන් මාර්ගයට යනවායි කියන කාරණේ සඳහන් කරමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි කර කතා නැකතුනි.